Honorable Nalin Bandara Jayamana, you have 10 minutes.
බොහොම ස්තුතියි ගරු මන්තුමනි මං හිතන්නේ ජාතික සභාව ස්ථාපිත කිරීම පිළිබඳව කරුණු අදහස් කිහිපයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීම ගැන සතුටු වෙනවා මං හිතන්නේ මේ රටේ ජනතාව අරගලයක් කරා ඉතිහාසයේ අලුත් කරමින් ඒ අරගලය ඇති වෙන්න හේතුණු කාරණාවන් මෙතන අලුතෙන් මතක් කරන්න යන්නේ නැහැ අපි කවුරුත් ඒ අරගලය ඇතිවෙන්න හේතු කාරණා මොනවාද කියන එක මේ රටව දන්නවා. ඒතුළු අරගලයත් එක්ක මේ රටේ වෙනස්කම් ගණනාවක් සිද්ධ වුණා. විපක්ෂයේ විදියට අපි සමග ජන බලවේගයේ අපිත් යම් යම් යෝජනා ඉදිරිපත් කරා. අවසාන වශයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාව මේ රටේ ජනාධිපතිවරයා විදියට පාර්ලිමේන්තුව තුළින් තෝරන තැනට පත් වුණා. එතුමා ජනාධිපතිවරයා බවට පත් වුණා. අපි දිගින් දිගටම කිව්වා මේ පාර්ලිමේන්තුව තුල කොහොමද කටයුතු කරන්න ඕනේ කියලා. සර්වපාක්ෂික වැඩපිළිවෙළක් ගැන අපි යෝජනා කරා. ඒ වැඩපිළිවෙළකුත් එක්ක ජාතික සභාවක් වැනි මොඩල් එකක් ගැන අපි කතා කරා. ඒසහා අපි මේ සංකල්පයට විරුද්ධ නැහැ. හැබැයි මෙතන සත්භාවය පිළිබඳව බරපතල ප්‍රශ්නයක් අපිට තියෙනවා. සත්භාවය පිළිබඳව. දැන් මේ ජාතික සභාව පිහිටවන්න අද කටයුතු කරන්නේත් මේක කල්මරලා මාස කිහිපයක් ගත කරලා තමයි. මේ ජාතික සභාව තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති ධුරයට පත් වුණාට පස්සේ කළ යුතුව තිබුණු ප්‍රථම සහ ප්‍රමුඛම රාජකාරිය. හැබැයි ඒක කරන්න කලින් රනිල් වික්‍රමසිංහ මහත්මයාට සිද්ධ වුණා මුලින්ම කැබිනට් ඇමතිකම් 18ක් ඊට පස්සේ තවත් කැබිනට් ඇමතිකමක් දෙකක් ඊට පස්සේ නියෝජ රාජ්‍ය ඇමතිවරු 37ක් ඒක 38 වුණා. මේ විදිහට ජාතික සභාව හදන්න කලින් ආණ්ඩුව එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහාය දුන්නු පාර්ශව සතුටු කරන්න ඒ පැත්තට ඇමතිකම් දෙන්න තවත් වරප්‍රසාද වරදාන දෙන්න අවශ්‍ය කටයුතු කරලා තමයි ජාතික සභාව පිහිටවන්න කටයුතු කරේ. දැන් එක පැත්තකට දැන් ආණ්ඩුව උත්සාහ කරනවාද දන්නේ නැහැ. සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න උත්සාහ කරා. හැබැයි අපි සර්වපාක්ෂික වැඩපිළිවෙළක් ගැන කතා කරා. අපි කො විපක්ෂයේ ඉඳන් අපි කමිටු ක්‍රමය හරහා මේ ජාතික සභාවැනි අලුත් පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ හරහා උදව් කරන්නම් කියලා ඒක දිගින් දිගට මේ ස්ථාවරයේ මතය අපි හිටියා. හැබැයි ආණ්ඩුව දැන් මේක යොදවා ගන්න හදන්නේ කුමකටද කියලා ප්‍රශ්නාර්ථයක් අපි ගාව තියෙනවා. රටට ලෝකෙට පෙන්වන්න හදනවත් දන්නේ නැහැ ජාතික සභාව මේක දැන් සේරම එකතු වෙලා හදන්නේ එකතු වෙලා තමයි වැඩ කරන්නේ මේ ආර්ලිමේන්තුවෙන් ගන්න තීන්දුව සීන සේරටම ජාතික සභාවට දාලා තමයි අනුමත කරගන්නේ. එතකොට මේ පාර්ලිමේන්තුව ගන්න තීරණ ආණ්ඩුව කරන තීන්දුව තීරණ ආණ්ඩුව කටයුතු කරන දේවල් ආණ්ඩුව ක්‍රියාත්මක කරන දේවල් සේට්ටම රබර් මුද්‍රාව ජාතික සභාවෙන් ලැබෙනවා කියලා මතයක් රටට ලෝකෙට ගෙනියන්න හදනවද දන්නේ නැහැ. අපිට ඒ ප්‍රශ්නේ තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තිබුණා කියලා අපි මේක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අපි ප්‍රතික්ෂේප කරන්නේ නැහැ මේ ජාතික සභාවට අපි අපේ සහයෝගය ලබා දෙනවා. හැබැයි තව පැත්තකින් ආණ්ඩුව කටයුතු කරන්නේ මේ ජාතික සභාවට පටහැනිව. දැන් මේ ජාතික සභාව තුළින් ආංශික අධීක්ෂණ කාරක සභා, රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් කාරක සභාව, පොදු ව්‍යාපාර කාරක සභාව, අලුතෙන් කාරක සභාව දෙකක් බොහොම හොඳයි, බැංකු කටයුතු සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව බොහොම හොඳයි, ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව මේක එංගලන්තේ ඇමරිකාව වගේ රටවල්ලෝ තියෙනවා, ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාව හොඳයි. හැබැයි මේ කාර්යසභා පිහිටුවේදී මේවා හරි විදිහට නම් මේ සියලු කාර්යක සභාවල මුලසුන දෙන්න ඕන විපක්ෂයට. ඒක තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්ෂණ. ඒක තමයි පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ලෝකේ තියෙන. හැබැයි අපිට තවදුරටත් පේන්නේ නැහැ මේ කාර්යක සභාවල වගකීම් විපක්ෂයට දෙන්න කටයුතු කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්මයා යහපාලන කාලේ හොඳ ආදර්ශයක් දුන්නා. කෝප් කාර්යක සභාවේ සභාපතිකම සුනිල් හඳුන්නත් මහත්තයාට දුන්නා ජනතා මිතුරුනේ. එතුමාට අගමැතිවරයා විදියට යහපාලන ආණ්ඩුවේ ගත්තු තීන්දුව තිරණ අද එතුමාට ජනාධිපතිවරයා විදියට මේ ආණ්ඩුවේ ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තියෙනවා. මොකක්ද හේතුව? එතුමාව පාලනය කරන්න වෙන පිරිසක්. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා රට පාලනය කරනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව පොහොට්ටුවේ පිරිසක් පාලනය කරනවා නෙළුම්මාවතේ ඉඳගෙන. ඒක එක සත්තුන්ගේ නනුත් කියනවා අපුට පාලනය කරනවා මේ ඔය විදියට කියලා. ඒ කෙසේ වෙතත් ඒක ඇත්ත කියලා හිතනවා අපිට මේ කාරක සභාවන් වල සභාපති තනතුර මුලසුන විපක්ෂයට දෙන්න මොකද්ද මේ අධිමති කරන්න කියලා. දැන් මේ කෝපකාරක සභාව, කෝපාකාරක සභාව තාම පිහිටවල නැහැ. තාම මේක තටම තටම ඉන්නවා. අපිටත් පසුගිය කාලේ මාත් කෝපකාරක සභාවේ මේ නියෝජිතයෙක් විදිහට අපි පෙළගස්සලා තිබුණා ආයතන ගණනාවක් විගණනයට ලක් කරන්න ඕනේවා. දැන් මේ දවස්වලත් ඒ වගේ ආයතන ගණනාවක් පිළිබඳව අපි ලෑස්ති වෙලා ඉන්නවා කෝපකාරක සභාවට කැඳවන්න. හැබැයි එහෙම ලෑස්ති වෙලා ඉද්දී තාමත් ආණ්ඩුව කල්වරමින් ඉන්නවා මේ ප්‍රධාන කාර්යක සභාව පිටවන්න කටයුතු කරන්නේ නැහැ. ඒ පිටවන්න කටයුතු නොකරන ඉන්න ගමන් තමන්ට ඕන ගනුදෙනු ටික, ඩීල් ටික, ජාවාරම් ටික, ටෙන්ඩර් ටික මේ අස්සෙන් ගහලා 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 යවනවා. ඒ නිසා අපිට මේ ජාතික සභාවක් පිටවීම පිළිබඳව ආණ්ඩුවේ සත්භාවය පැහැදිලි වෙන්නේ නැහැ. ඒ නිසා අපි ජාතික සභාවට සහාය දෙනවා කියන එකෙන් රටේ ජනතාවවත් කවුරුවත් හිතන්න එපා. මේ ආණ්ඩුව ගැන මේ සතුටු වෙලාවත්, ආණ්ඩුව ගැන පැහැදිලාවත් අපි ගන්න තීන්දුවක් නෙවෙයි. අපි මේ ජාතික සභාවට උදව් කරන්නේ අපි ඒක ඇතුළත් ඇවිල්ලා සටන් කරන්න තමයි රටේ ජනතාව වෙනුවෙන්. අපි මේක තියෙන අධිකාරී බලය පිළිබඳව කතා කරලා, ජාතික සභාවේ අධිකාරී බලය සහ පොදු වගකීම්, ඔව් අධිකාරී බලයක් අවශ්‍යයි. අපි දන්නා කෝපකාරක සභාවේ අපිට නෛතික බලයක් නැහැ, අධිකාරී බලයක් නැහැ. අපි වංචාවන් ගණනාවක් වෙනවද අපි අඳුරගත්තා, කරුණු හොයාගත්තා. අපේ මහාචාර්ය චරිත හේරත්මැතුමා එතුමා පොහොට්ට වෙනත් අපි ගරු කරනවා. එතුමා ඒ කාර්යභාරය හරියට ඉෂ්ට කරා. අපි දන්නවා දැන් දන්න තත්ත්වය අනුව මේවර කෝපකාරක සභාවට එතුමාගේ නමවත් ඇතුළත් නොවන පාට තියෙන්නේ. ඒ නිසා අපි ඒ අධිකාරී බලය ලබා ගත යුතුයි මේ කාර්යක සභාවවලට. එහෙම නැතුව කෝපකාරක සභාවට ගිහිල්ලා අපි එක එක ආයතනවල වංචාවන් දූෂණයන් ගැන කතා කරලා මාධ්‍ය සංදර්ශන පවත්වලා වැඩක් නැහැ. මේ පාර්ලිමේන්තුවට තියෙන බලය, ඒ කමිටු වලට අධිකාරී බලය අරගෙන ඒ නෛතිකව ක්‍රියාත්මක කරන්න ඕන වටපිටාව නිර්මාණය කරගන්න ඕන. ඒ නිසා මේ ජාතික සභාව හදන්නේ ආණ්ඩුව සත්භාවයෙන්ද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ලෝකේ රවට්ටන්නද, මුල් ආතන රවට්ටන්නද, ජාත්‍යන්තරය සරසන්නද, රට රවටන්නද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ ප්‍රශ්නේ තිබුණත් අපි සූදානම් සමග ජන බලවේගයේ විදිහට මේක ඇතුළට ඇවිල්ලා මේක රටේ ජනතාව වෙනුවෙන් ජයග්‍රහණ අත්පත් කරගන්න පුළුවන් ස්ථානයක් බවට පත් කරගන්න අපි සූදානම්. අපිට ඒක බැරි වුණොත් අපි දමල ගහලා යනවා. ඒක වෙන කතන්දරයක්. ඒ වගේම තමයි වැදගත් කාරණයක්. දැන් මේ ජාතික සභාවට මොවා වෙලා මේගොල්ලෝ හිතන් ඉන්නවා නම් අවුරුදු දෙකමාරක් තව මේ පාර්ලිමේන්තුවට මේ නීත්‍යානුකූල භාවයක් ලබා දෙන්න. ඒකත් මේ වානා. ඒව බෑ. මොකද අද මේ පාර්ලිමේන්තුවට ජනමතයක් නැහැ. සීරෝ ජනමතයක් නැහැ. මේ පාර්ලිමේන්තුව තුල අද විකෘතියක් තමයි නියෝජනය වෙන්නේ. ඒක රටේ ජනතාව පිළිගන්නවා. අද පොහොට්ටුව කියන එක මිලින වෙලා තියෙන්නේ, මලානික වෙලා තියෙන්නේ. මේක දැන් පොහොට්ටුවක් නැහැ මේ රටේ. ඈ ඒ නිසා විකෘති වූ පාර්ලිමේන්තුවකට නිශ්චිත කාල සීමාවක් දෙන්නට කවන්නේ නැහැ. ලබන අවුරුද්දේ අමුතු නිශ්චිත කාලයක් වෙනකම් මේ ජාතික සභාව ක්‍රියාත්මක කරලා රට ස්ථාවර තනකට ගෙනවට කමක් නැහැ. හැබැයි මේ ජාතික සභාව වලට මුවා වෙලා තව අවුරුදු දෙකමාරක් මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ට මේ මන්ත්‍රී දුර රැකගන්න, මේ ආණ්ඩුවට ඉස්සරහට යන්න, ඒක කරන්න බෑ. එනිසා පැහැදිලිවම නිශ්චිත කාල රාමුවක් තුල මේ ජාතික සභාව ක්‍රියාත්මක කරලා රට යම් තනකට ගෙනල්ලා රටේ ජනතාවගේ ජනමතයේ නියෝජනය වෙන පාර්ලිමේන්තුවක් මේ පාර්ලිමේන්තුවට ගෙනා ගන්න ඕන. මේ පාර්ලිමේන්තුවේ 225 රටේ ජනතාවගේ ජනමතයේ පිළිගුණ පාර්ලිමේන්තුවක් වෙන්න ඕන. මම කියන්නේ හැමදාම ජනමතයයි පාර්ලිමේන්තුවයි සමපාත වෙනවා කියලා. සමපාත වුණාට කමක් නැහැ. ඒක ආසන්න වශයෙන් ප්ලස් මයිනස් 105 10ක් එහාට මෙහාට ගියාට කමක් නැහැ. 2015 අපේ ජන වර්ම 2018 වෙනකොට මේ විකෘති වෙලා තිබුණ නැහැ. නමුත් ඒක අඩු වීමක් වෙන්න පුළුවන්. එහෙම තමයි පාර්ලිමේන්තුව ඕන ඉතිහාසෙ. හැබැයි මේ තියෙන්නේ අද තනිකර උඩු යටිකුරු වෙලා තියෙන්නේ. අංශක 360ක් කැරකිලා තියෙන්නේ. ඒ නිසා පැහැදිලිවම අපි කියන්නේ මේ ජාතික සභාවල් ඉස්සරහට යන අතරතුර කාල රාමුවක් තියෙන්න ඕන. මේ රටේ ඊළඟට මේ ආණ්ඩුව පිටවන්න පුළුවන් පාර්ලිමේන්තුවක් නිර්මාණය කරන්න පුළුවන් මැතිවරණයක් තියන්නේ කවද්ද කියලා. විශේෂයෙන් අපි දන්නවා ලබන
අවුරුද්දේ
මම අවසන් කරනවා. ලබන අවුරුද්දේ මාර්තු වෙනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඒ බලය ලැබෙනවා. එනිසා ඔබතුමාලත් රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන පොඩ්ඩක් දන්නේ නැති අයත් ඉන්නවා. එතුමත් ඒ කඩුව අතේ තියාගෙන තමයි ඉන්නේ. දැන් මේ දවස්වල ඔබතුමාලා රනිල් වික්‍රමසිංහ මහත්තයාව බිත්තියට හේතු කරගෙන ඉන්නේ කියලා අපි දන්නවා. ඒතර මාර්තු 25 න් පස්සේ එතුමා ඔබතුමාලාව බිත්තියට හේතු කරයි. එනිසා අපි කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ න්‍යාය
පත්‍රයක්
නෙමෙයි රටේ ජනතාවගේ න්‍යාය පත්‍රය වෙනුවෙන් ලබන මාර්තු වලින් පස්සේ නිශ්චිත කාලයක් ඇතුළත මැතිවරණයක් තියලා මේ පාර්ලිමේන්තුව රටේ ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තුවට බත් කරලා කටයුතු කරන්න ඕන කියන එක තමයි මගේ යෝජනාව.
Thank you. Honorable Vimal Veerawansa, you have 12 minutes.
ගරු කාර්ක සභා සභාපතිතුමනි, ජාතික සභාව පිළිබඳ විවාදයට යම්කිසි කරුණු කීපයක් එකතු කිරීම සඳහා මා කල්පනා කරනවා. මේ ජාතික සභාව කියන සංකල්පය මුලින්ම ඉදිරිපත් කළේ අපේ පක්ෂ එකමුතුවෙන්. ඒ පක්ෂ එකමුතුව හිටපු ජනාධිපතිවරයා අප්‍රේල් මාසේ 8 වෙනිදා අපි ඒක දුන්නේ ලිඛිතව. ඒකේ අපි ඉදිරිපත් කළේ සර්වපාක්ෂික වැඩපිළිවෙලක් සහ සර්වපාක්ෂික එකඟතාවයක්. ඒ සර්වපාක්ෂික එකඟතාවයේ ක්‍රියාවට නම් වන ප්‍රධාන ව්‍යුහය හැටියට ජාතික සභාවක්. අපි ඉදිරිපත් කරපු සංකල්පය තුළ තිබුණේ ජාතික සභාවෙන් තමයි ඒ පාලනයේ තනතුරු ඇමති මණ්ඩලයේ කීයද, කවුද ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු ඉන්නවද නැද්ද, ඒ වගේම වෙනත් පත්වීම් මේ ආදී සියල්ල සාකච්ඡා කොට තීරණය කිරීම සඳහා තමයි ඒ ජාතික සභාව කියන ක්‍රමවේදය ව්‍යුහය අපි යෝජනා කළේ. විශේෂයෙන්ම තනි පුද්ගලයෙක් විසින් සියලු තීරණ අරගන්නවා, අරගෙන ඒවා වරදිනවා, වැරදුනාම සියලු දෙනාට මේකේ වැටගන්න සිද්ධ වෙනවා. දැන් හිටපු ජනාධිපතිවරයාට සිද්ධ වුණේ ඒක. තනි තීරණ ගත්තා, දේශපාලන වශයෙන් සැලකියුතු පිරිසක් අතර සාකච්ඡාවක් නැති වුණා, තනි තීරණ ගත්තා, ඒවා වැරදුනා, වැරදුනාම ඒකේ වගකීම සියලු දෙනාටම කරගහන්න වෙනවා. අන්න ඒක වෙන එක නතර කරන්න තමයි සාමූහික තීරණ ගන්නත්, ගනු ලැබූ සාමූහික තීරණ වෙනුවෙන් සියලු දෙනාම සමූහයම පෙනී ඉන්නත්, ඒ පදනම ඇති කිරීම සඳහා තමයි අපි ඔය යෝජනාව කළේ. දැන් එහෙම ව්‍යුහයක් ඕන වෙන්නේ ඇයි? විධායක ජනාධිපතිවරයෙක් රටපාලනය කරනකොට ඒ ජනාධිපතිවරට හිතන විදිහට වැඩ කරලා ඒව හරි ගියා නම් මෙහෙම ව්‍යුහයක් ඕන වෙන්නේ නැහැ. දැන් හොඳම උදාහරණය තමයි කාබනික ගොවිතැන පිළිබඳ ගත්තු දඩබඩ තීරණය. දැන් හිටපු කෘෂිකර්ම ඇමතිතුමා මහින්දානන්ද මැතිතුමා එතුමා ඒක ආරක්ෂා කරන්න කියලා ඒ ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී ඉඳලා එතුමා දේශපාලන වශයෙන් විශාල හානියක් කරගත්තා. දැන් ඊයේ පෙරේද එතුමා කියනවා මම කර ගැහුවේ මේකේ නිර්මාතෘවහවලා කියලා. දැන් අන්න ඒ සංස්කෘතියෙන් එළියට ගන්න, සාමූහිකව තීරණ ගන්න, සාමූහිකව පෙනී ඉන්න, එහෙම ඕන මේ විදිහේ අර්බුදයකදී. අද අපේ රටේ ජනතාව මුහුණ දීලා තියෙන අර්බුදයකදී ගනු ලබන තීරණ සාමූහික වෙන්න ඕන, ඒවා වෙනුවෙන් සාමූහිකව පෙනී ඉන්න ඕන. හැබැයි මේ කියන ජාතික සභාවේ, ඒ කියන ජාතික සභාවේ භූමිකාව අයත් කරගත්තු එකක් නෙවෙයි. තීරණ ගන්නවා ජනාධිපති ඇමති මණ්ඩල තීරණ අරගන්නවා, ඒව ක්‍රියාවට නම් ඕන. ඕනනම් මේ ජාතික සභාවට පුළුවන් ඒව වැරදුනාට පස්සේ ගෙනල්ලා වැරද්දුව නේද, ඇයි මොකද වැරදුනේ, වරද්දන්න නැතුව කරන්න බැරි වුණේ, ඒ වගේ ඕනනම් පසු විපරමක් කරන්න පුළුවන්. පෙර දැක්මක්, පෙර පෙන්වීමක්, එහෙම කිරීමේ හැකියාවක් මේ ව්‍යුහයට නැහැ. ඒ නිසා අපි මුලින්ම අවධාරණය කරනවා මේ අද යෝජනා කරන ව්‍යුහය අපි ඉදිරිපත් කරපු ව්‍යුහය නෙවෙයි. අනිත් එක දැන් තියෙන සර්වපාක්ෂික පාලනයකුත් නෙවෙයි. සර්වපාක්ෂික පාලනයක් ඇති කරගන්න ප්‍රධාන වශයෙන්ම රටේ ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම උනන්දුවක් නැති බව තමයි අපට පෙනුනේ. ඒ නිසා දැන් අපි කල්පනා කරන්නේ, නමුත් අපි බලාපොරොත්තු වෙච්ච ව්‍යුහය නොවුනත් මේ ඇති කරන ව්‍යුහෙන් යම් කිසි දැනට වඩා කිසියම් සහනයක්, කිසියම් ප්‍රගතිශීලී පැත්තට පෙළඹවීමක් කරන්න පුළුවන්ද කියලා උත්සාහ කරලා බලන්න, ඒ ගැන ප්‍රායෝගිකව ඒ ගැන උත්සාහ කරලා බලන්න අපි සූදානම්. ඒ එක්කම ගරු කාරක සභා සභාපතිතුමනි, අපි මේ කතා කරන වෙලාවේ මේ අර්බුදය විසින් ඇති කරන ලද ආර්ථික අර්බුදය විසින් සමාජයේ සෑම ස්තරයක්ම විශාල ලෙස වැටකන වෙලාවක්. අපේ රටේ ව්‍යාපාරිකයෝ තමන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන යන්න බැරුව අසරණ වෙලා ඉන්නවා. කර්මාන්තකරුවෝ තමන්ගේ කර්මාන්ත වැහෙනම බලාගෙන ඉන්න වෙලා සිද්ධ වෙලා තියෙනවා. දැන් අද පාවහන් කර්මාන්තය ගත්තොත් දේශීය පාවහන් කර්මාන්තකරුවාට ඕන තරම් ඉල්ලුම තියෙනවා. හැබැයි නිෂ්පාදන දෙන්න අමුද්‍රව්‍ය නැහැ. අමුද්‍රව්‍ය ගන්න ඩොලර් ඉල්ලුවම බැංකුවෙන් ඩොලර් නැහැ. දැන් අපි හිතනවා නම් අපි රටේ තියෙන ඔක්කොම ඩොලර් ටික තෙල් ටිකටයි ගෑස් ටිකටයි ඔය ටිකට වීදම් කරලා ඉවර වුණාම ඒ ප්‍රශ්නේ විසඳුණා කියලා හිතනවා නම් එහෙම නැහැ. අද විදේශීය ආනයනික භාණ්ඩ ගේන ඒවා නතරවෙලා තියෙනවා. ඒ සමහර නිෂ්පාදනයේ නතර කරලා තියෙනවා. හැබැයි ඒකෙන් විවෘත වෙලා තියෙන වෙනදපලේ අවකාශයක්. ඒ කර්මාන්ත කරුවන්ට ඉල්ලනවා අපිට දැන් පිටින් ගේන්න බෑ ඕගොල්ලෝ දෙන්න. අපි ඉල්ලන ප්‍රමාණය නිෂ්පාදනය කරලා දෙන්න. හැබැයි දෙන්න ගියාම ඒකට ඕන කරන අමුද්‍රව්‍ය නැහැ. ඇයි බැරි රජයක් හැටියට මම මේ ගැන මට දැනගත්තට පස්සේ මම දුරගතණයෙන් කතා කරලා කිව්වා අපි අපි ඇමතිවරයා හැටියට ඉන්න කාලේ මමත් ඒ වෙලාවෙ හිටියා රාජ්‍ය ඇමති නිවාඩ් කබ්‍රාල් මැතිතුමා අපි දෙන්න සතියක් දෙකක් මහන්සි වෙලා හැම අමාත්‍යංශකම නිලධාරීන් ගෙන්නලා ඒ වෙන විටත් පීබී ජයසුන්දර ලයිස්තුවක් ආනෙන එක රටට ගෙන්නන එක නවත්තලා තිබ්බේ ඒ ලයිස්තුව නැවත සමාලෝචනය කළා කර්මාන්තවලට හානියක් වෙන ඒවා විතරක් ඉවත් කරලා අනිත් ටික අපි පෙන්වලා දුන්නා ඇත්තටම අන්නේ දීපු වார்த்தාව අමාත්‍ය මණ්ඩලයට අපි ඉදිරිපත් කළා නමුත් පීබී ජයසුන්දරේ ක්‍රියාත්මක වෙන්න දුන්නේ නැහැ රටේ ජනාධිපතිවරයා යොකුම් බාර දීලා තිබ්බේ පීබී ජයසුන්දරට දැන් ඒක ගත්තනම් ඔය කියන අනවශ්‍ය ආනයන නවත්තන්නත් පුළුවන් කර්මාන්ත කරුවට ඕන කරන අමුද්‍රව්‍ය ටික ගේන්න පාර හදලා දෙන්නත් පුළුවන් මම හිතන්නේ නැහැ දැන් මහ බැංකුව කරන්නේ මේක ආර්ථිකය හකුලන කියන හරිනේ ඉතින් පරිභෝජනේ නැත්තටම නැති වුණාම ඉතින් පිටරටින් ගේන්න ඕන වෙන්නේ නැහනේ මේ රටේ මිනිස්සු එක වේලක් කාලා නම් ඉන්නේ අමුතුවෙන් ආනයනික දේවල් ගේන්න ඕන වෙන්නේ නැහනේ ඇඳුම් පිටරටින් සපත්තු පිටරටින් ඕන වෙන්නේ නැහනේ මේ ආර්ථිකය හකුලන කියලා කියන්නේ බඩපොත්ත පිටපත්තටම අලෝන එකද දැන් මේක හකුලනවා කියලා කවුද අන්තිමට ඉතුරු වෙන්නේ මේ අර්බුදයේ අවස්ථාව බවට පත් කර ගන්න නම් අන්නර නිෂ්පාදන අවකාශයට ඉඩ දෙන්න ඕන. ඒකේ තියෙන ගැටලු ටික විසඳන්න ඕන. ඒ ගැටලු විසඳනවට වඩා ජනාධිපතිතුමාට ලොකුයි බකින්ගෑම් මාලිගයට ගිහිල්ලා රජිනගේ අමගුල් උත්සවයට සහභාගී වෙන එක. ඉතින් ඒ වගේ ඩොලර් තියෙනවා. මං හිතන්නේ 7-8ක් ගියා. දැන් මේ අසල්වැසි ඉන්දියාවත් එහෙම ගියේ නැහැ. ඉන්දියාව මං හිතන්නේ මට දන්න විදිහට ඉන්දියාවේ යව්වේ ඉන්දියාවේ ජනාධිපතිගේ නියෝජිතේ. මේකේ රටේ නායකයම ගියා මට ප්‍රශ්නයක් නැහැ ගියේකට ජනාධිපති ලේකම් කාර්යාලය ගාව දැන් එංගලන්ත කොඩියත් අඩගුමු කරලා මේ වීරපුරන් අප්පු මරුප එක හොඳයි කියලා අපි කියන්නේ අර වෙල්ලස්සේ මුතුන් මිත්තු මරා දාපු එක හොඳයි කියලා අපි මේ කියන්නේ අපේ ස්වාමින් වහන්සේලා අමුමමිය මරා දාපු එක හොඳයි කියලා අපි කියන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශෙන්ද කොහෙද දාපු නිවේදනේ අහවල් කාලයේ සිට අහවල් කාලය දක්වා ශ්‍රී ලංකාව පාලනය කළ එහෙමයි මේ රජිනගෙන ලියන්නේ මන් දන්නේ මෙහෙම මෙහෙම නිවට මානසිකත්වයක් ඇතුව මේ තියෙන ආර්ථික අර්බුදයට උත්තර හොයන්නේ කොහොමද? ඔය කියන එංගලන්තේ තමයි ඇන්ටන් බාලසිංහව කවාපුව ඇති දැඩි කළේ. එයාය තමයි අද ජිනීවා වල අපේ රණවිරුවන්ට විරුද්ධව යෝජනා ගේන්නේ. ඒගොල්ල තමයි අපේ ඓතිහාසික දැනුම් පද්ධතිය පුස්කොළ පොත් ටික කොල්ල ගෑවේ. ඒගොල්ල තමයි අපේ උඩරට මහා වනාන්තර ටික හෙලිපෙහෙලි කරලා අරගෙන ගියේ. ඒ නිසා ඒ ඉතිහාසයේ නොදන්න මිනිස්සු නම් මේ රට පාලනය කරන්නේ. ඒව ගැන තැකීමක් හැඟීමක් නැති මිනිස්සු නම් මේ රට පාලනය කරන්නේ. එහෙම පාලනයකට මේ විදිහේ ආර්ථික අර්බුදයකින් මේ රට ගොඩ ගන්න පුළුවන් වෙයි කියලා අපි හිතන්නේ නැහැ. මෙතන පළමුවෙම චින්තන මේ වෙනසක් තියෙන්න ඕනේ. මේ අර්බුදය දිහා පරණ හැෙන්නම් බලන්නේ. පරණ විදියට නම් හිතන්නේ. රජිනගේ අවමගුලට යන එක ලොකුයි අනිත් ඔක්කොටම වඩා කියලා නම් හිතන්නේ. ඒව පරණ හිතවිලි. ඒ එහෙම ඒ පරණ හිතන විදියෙන් මේ අර්බුදයට උත්තර හොයන්න බෑ. ආදර්ශයක් දෙන්න ඕන රටට ආදර්ශයක් දෙන්න ඕන වෙනද වියදම් කරලා කරපු වැඩ වෙනුවට වෙනස් විදියට රටේ මිනිහට ආදර්ශය දෙන්න ඕන එහෙම ඕනකමක් තියා හැංගීමක්වත් අපිට පේන්නේ නැහැ ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි මම මූලිකව කියන්නේ මේ ජාතික සභාව හදන එකට අපිට ලොකු ඒක ගැන ලොකු බලාපොරොත්තුවක් විශ්වාසයක් නැහැ නමුත් අපි ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ කොහොම නමුත් මොකද ඒකට වියදමක් යන ව්‍යුහයක් නොවේ කියලා අපි හිතන නිසා කෙසේ වෙතත් ඇයි අපිට බැරි දැන් සභාවරු විතන් ඉන්නෝ නම් තෙල් ටික ගෙනත් දුන්නොත් ගෑස් ටික ගෙනත් දුන්නොත් රටේ මිනිස්සු මේ ඔක්කොම දරාගෙන ඉඳී කියලා එහෙම හිතන්න එපා. මීළඟට බඩගින්න මීළඟට යුද්ධ කරන්න පටන් ගන්න. දැනට බඩගින්න නිරාහාරව ඉන්න දරුවෝ ඉන්න තාත්තලට තාත්තලගේ ආවේගය තාම පිටුුනේ නැහැ. ඒ නිසා කලින් ආවේ තෙල් ටික නැති වෙච්ච විදුලිය කැපීමත් එක්ක ආවේගය ඇති වෙච්ච මිනිස්සු. බඩගින්න විසින් මෙහෙවන්නද මිනිස්සු නෙවෙයි. ඊළඟට මේ රටේ ඊළඟට එන්නේ බඩගින්න විසින් මෙහෙවන මිනිස්සු. කණ්ඩ නැතිකමට ප්‍රකෝපකාරීව ක්‍රියාත්මක වෙන මිනිස්සු. ඉතින් ඒක දැකලා ඒක වෙන එක වළක්ව ගන්න ප්ලෑන් එකක් අපිට ඕනේ. ජාතික සභාව ලැබුවට වැඩක් නැහැ කෝස් පොදු සලස්ම. රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති වුණාම අපි ඇහුවා ජනාධිපති වුණාම ඇහුවා මොකද්ද ප්ලෑන් එක මොකද්ද සැලැස්ම අපිට දෙන්න දෙනවයි කුවා මිනි බජට් එකක් ගේනවයි කුවා මිනි බජට් එකක් මොකද්ද එකක් ගේනව ප්ලෑන් එකක් නැහැ මේ රටේ මිනිස්සුන්ට අයිතියක් නැද්ද මේ පීඩණයෙන් ගොඩ එන විදිය ගැන ආණ්ඩුවට තියෙන සැලැස්ම මොකද්ද කියලා දැනගන්න
honorable member you have 2 more minutes
මේ රටේ මිනිස්සුන්ට අයිතියක් නැද්ද මේ දරුණු කඩාවැටීමේ මේ රට බේරගන්න ආණ්ඩුවට තියෙන සැලැස්ම මොකද්ද කියලා දැනගන්න සැලැස්මක් තියෙනවා නම් ඒක ඉදිරිපත් කරන්න සැලැස්මක් නැත්තම් සැලැස්මක් නැතුව යන එදා වේල ටුවස් වලට මේ ආර්ථිකයට උත්තර දෙන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒ නිසා අපි තා ඕනකමින් ඉල්ලනවා මේකත් එක තවදුරටත් සෙල්ලම් කරන්න එපා දැන් අපි හිතනවා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීතුමාලා දැන් ඉතින් ප්‍රශ්නේ විසඳුනා කියලා හිතාගෙන සතුටින් ඉන්නවා එහෙම හිත එහෙම හිතන එකම තමයි වරද්ද එහෙම හිතන එකම තමයි වරද්ද ඒ නිසා අර බඩගින්න විසින් මෙහෙවන මහා ඒ මහා අඳුරු తత్వය නිර්මාණය වෙන්න නොදී මේ වැටමින් යන ආර්ථිකයේ නිර්මාණය වෙන නිෂ්පාදන අවකාශය දේශීය කර්මාන්ත කරුවට ඒක අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය වාතාවරණය හදන්න ඒකට ඕන කරන මැදිහත් වීම කරන්න කියලා ඉල්ලමින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරෙන් අනතුරට ඇදවටන ඒ විනාශකාරී අනාගත తత్వය ඇතිවීම වැළැක්වීම සඳහා සෑම පියවරක්ම ගන්න කියලා යෝජනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා ඔබතුමාට බොහොම ස්තුතියි
Thank you honorable JC Alwathwala you have 8 minutes
ගරු කාර්ක සභා සභාපතිතුමනි විශේෂයෙන්ම ජාතික සභාව සම්බන්ධයෙන් සාකච්ඡා කරන වෙලාවේ අද අපේ රට තුල මේ తత్వය නිර්මාණය වෙන්න එහෙම නැත්නම් අද තියෙන අවාසනාවන්ත తత్వය ඇති කරන්න ක්‍රියා කරපු ඒ කණ්ඩායම සම්බන්ධයෙන් අපි රටේ ජනතාව හැටියට රටේ ජීවත් වෙන 2 කෝටි 20 ලක්ෂයක් ජනතාවක් අද සෑම කෙනාටම මේ ඇති වෙලා තියෙන ආර්ථික අර්බුදය බලපාලා තියෙනවා ඒක වැඩි හිටියද එහෙම නැත්නම් පාසල් දරුවාද කුඩා දරුවාද කියලා නැහැ මේ හැම කෙනාටම මේක ඉතාමත් දරුණු විදියට බලපාලා තියෙනවා. දැන් මේ ආර්ථික අර්බුදයත් එක්ක ඒ ආර්ථික අර්බුදය තුල තුන් වේලක් කන්න බැරි සමාජයක් මන්දපෝෂණයෙන් ලෝකයේ ඉහළම සංඛ්‍යාවලට ගිහිල්ලා තියෙන රටක් හැටියට පාසල් දරුවන් දිවා ආහාරය නැතුව පාසලේ කලන්තේ දාලා වැටෙන තත්වයක් අද ඇති වෙලා තියෙනවා. දැන් මේ ආර්ථික අර්බුදයත් එක්ක තමයි මේ දේශපාලන අර්බුදයක් ඇති වුනේ. දැන් මේ දේශපාලන අර්බුදයට එවැගේම ආර්ථික ඇති වෙලා තියෙන මේ අවාසනාවන්ත තත්ත්වය ගොඩ ගන්න තමයි මේ අපි එක එක යෝජනා ගේන්නේ. විශේෂයෙන්ම ජාතික සභාව ඒකේ ඒ තත්ත්වය තුල මේ සඳහා සාමූහිකව මේ සියලු පක්ෂ එකතු වෙලා ඒ තීන්දු తీරන ගැනීම සඳහා තමයි මේ මෙවැනි යෝජනාවක් ආවේ විශේෂයෙන් අපි දැක්ක පෞගිය අරගලය තුල ඒ තරුණ කොටස් වලත් මේ අදහස් ඉදිරිපත් වුණා. එතකොට දැන් මේ වෙනකොට රජය මොකද කරලා තියෙන්නේ? දැන් මේ මෙවැනි කාරණා මේ තත්ත්වයට මෙවැනි කාරණා ඉස්ස කරන්න කලින් දැන් බලන්න ජනාධිපතිවරයාට සිද්ධ වෙලා තියෙනවා රාජ්‍ය ඇමතුරු 34 දෙනෙක් පෞගිය දිනවල පත් කළා. දැනට ඉන්නවා කැබිනට් අමාත්‍යවරු ඊට අමතරව තව 12ක්ද 10ක්ද 12ක්ද තව හෙට අනිද්දා පත් කරන්න නියමිතයි. එතකොට අපි අහනවා රජයෙන් විශේෂයෙන්ම මේ ඇතිලා තියෙන ආර්ථික අර්බුදය මේ ඇමතිකම් දීලා මන්ත්‍රීවරු ආණ්ඩුව ගෙනියන්න සනසලා පුළුවන්ද මේ අර්බුදය ගොඩ ගන්න? රටේ ජනතාව මේ වෙනකොට මේ පිල්කුල් සහගතව මේ අද ඇතිලා තියෙන තත්ත්වය තුල මේ ඇමතිකම් බෙදා ගැනීම ඉතාමත් විහිළුවක් බවට පත් කරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා අද රටේ ජනතාවගේ විශ්වාසය දැන් මේ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් කතා කිරීමේදී අපි දන්නවා රටේ ජනතාව මේ දේශපාලනය වෙනතම මේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා සෑම කෙනාම එක කූඩුවර දාලා තියෙනවා දැන්. නමුත් එහෙම නෙමෙයි. මේ தত্ত্বය තුල රටේ ජනතාවගේ විශ්වාසයත් අර කඩ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි පහුගිය දිනවල මේ රටේ 69 ලක්ෂයක් ඡන්දය දීලා පත්තුණු ජනාධිපතිවරයාව ජනාධිපති මන්ත්‍රියේ ළඟට ගිහිල්ලා මේ රටින් පළවා හරින්න රටේ ජනතාව කටයුතු කරේ. ඉතින් මේ මේ අද තියෙන තත්ත්වය සම්බන්ධයෙන් රජයට හරි අවබෝධයක් තියෙනවද? දැන් මේ වෙනකොට ඒ මුලින් ආපු ඒ තත්ත්වය දැන් අද ඉතාමත් නරක තැනකට යන්න යනවා. දැන් අද තමන්ගේ දරුවට කන්න බොන්න දෙන්න බැරුව අසරණ වෙච්ච දෙමව්පියෝ තමන්ගේ දරුවා වේලක් කර වේලක් දෙන්නවත් හැකියාවක් නැති දෙමව්පියෝ අද අසරණ වෙලා තියෙනවා. එනිසා මෙන්න මේ තත්ත්වයට පිළියම් යොදන්න අවශ්‍ය වැඩ පිළිවෙල තමයි අපි වහාම ක්‍රියාත්මක කරන්න ඕනි. එහෙම නොවුනොත් මොකද්ද වෙන්නේ? දැන් මේ ඇමතිගන් ටික ගත්තා. දැන් මේ ඔක්කොම හරි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇවිල්ලා මේවා සමලේ කරා අරගල කාර්යව අපි හිර කරා කියලා හිතලා සනසෙන්න හදනවා නම් මම හිතන්නේ ඒක ලොකු වැරද්දක්. ඊට එහා ගිය තැනකට අද මේක තල්ලු වෙමින් තියෙනවා. දැන් ගොඩක් දෙනෙක් කියන පෝලිං නැහැ කියලා. දැන් ඉඳලා පෝලිම නැත්නම් මොකද කියලා හරියට හොයලා බැලුවොත් දැන් ඉඳලා ගහන්න ජනතාව අතර සල්ලි නැහැ. අද එහෙම තැනකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා මුදල් අද රටේ ජනතාවගේ තියෙන ඒ මුදල් ප්‍රමාණය හීන වෙමින් යනවා. තමන් ළඟ තිබුණා නම් යම් ප්‍රමාණයක් අද ඒවා අවසන් වෙලා තියෙනවා. දැන් කනකර උකස් කරපුවා දැන් ආපහු බේරගෙන ඒවා විකුණනවා. දැන් මේ தත්ත්වය තව මාස කීයක් තියෙන්නේ? මේ මාසෙත් ජීවත් වෙයි. තමන්ගේ තිබුණු කනකර ටික උකස් කරලා තිබේ ඒක අරගෙන විකුණලා ඊළඟ මාසෙ කොහොමද යන්නේ? නොවැම්බර් මාසෙ දෙසැම්බර් මාසෙ වෙනකොට මොකද්ද වෙන්නේ? ඒ නිසා ඉසාමත් භයානක තැනකට දැන් මේක තල්ලු වෙගෙන යනවා. ඒ නිසා අපි පැහැදිලිව කියනවා ජාතික සභාවකින් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේවට සැබෑ විසඳුම් හොයලා මේ තනි තීන්දුව తీරගන්නේ නැතුව මේ නාස්‍ය දූෂණය වංචාව එහෙම නැත්නම් මේ தත්ත්වය වෙනස් කරලා රටේ ජනතාවට විශ්වාස කරන්න පුළුවන් විදියට මේ අරුබුදයට පිළියමක් ගන්න පුළුවන් නම් තමයි මේ ජාතික සභාවේ වැදගත්කම ඇති වෙන්නේ. ඒ නිසා කාරක සභා සභාපතිතුමනි මුලසෝමනම ගරු මන්ත්‍රීතුමනි මේ தත්ත්වය තුල අපිට මේ යන ක්‍රමය තුල අපිට විශ්වාසයක් නැහැ. මේ ජාතික සභාව දැන් අපි මේ විපක්ෂයක් හැටියට අපි මේකට සහාය දෙනවා. නමුත් අපි සහාය දුන්නා කියලා අපි පැහැදිලිව කිව්වා අපි මාස 6ක් බලනවා මේ කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් මොකද අපි හැම එකටම විරුද්ධ වෙන්න කැමති නැහැ. අපි මුලින්ම කිව්වා පාර්ලිමේන්තුව තුල විපක්ෂයක් හැටියට මේ තියෙන අරුබුදෙන් ගොඩ යන්න අවශ්‍ය සහයෝගය අපි පාර්ලිමේන්තුව තුල ඉඳගෙන කමිටු හරහා අපි ලබා දෙනවා කියලා. එතකොට විවස්සාදායක තුල ඉඳගෙන අපි සහාය දෙනවා. අපි මේ ඇමතිගම් අරගෙන තවත් බරක් වෙන්න එහෙම නැත්නම් රටේ ජනතාවට තවත් බරක් පටවන්න අපි ලෑස්ති නැහැ. ඉතින් එහෙම අපි මේ වර්තමාන ජනාධිපතිලා පත්තුන වෙලේ අපි ප්‍රකාශ කරා. එතුව හැම වෙලත් අපි කතා කරා. එතකොට අද අපි පැහැදිලිව අහනවා අද මේ தත්ත්වය තුල මොකක්ද වෙලා තියෙන්නේ? දැන් බලන්න විපක්ෂයට ලබා දිය යුතු කෝප්සා කෝපා කමිටු වල සභාපතිකම තාම දෙන්න ලෑස්ති නැහැ. මේවා දින දාමින් කල් දාමින් අද මොකද කරන්නේ? ඉතින් ඒ නිසා අපිට මේ සම්බන්ධයෙන් මේ ජාතික සභාව සම්බන්ධයෙන් උත් මේක රටට ලෝකෙට පෙන්වන්න කරන දෙයක්ද? සත්‍ය වශයෙන්ම මේ සැබෑ ප්‍රශ්න විසඳන්න කරන කාර්යයක්ද කියන එක ගැන අපි 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 සියලු දෙනාට සැකයක් තියෙනවා. ඒ නිසා අපි කියනවා ජනාධිපතිතුමාට ඒ වගේම ආණ්ඩුවට අපි කියනවා මෙහෙම නැතුව රටේ ජනතාවගේ ඇත්ත සත්‍ය தත්වය මේ තුල මේ අවාසනාවන් தත්වෙන් මේකෙන් ගොඩ යන්න අවශ්‍ය සහයෝගය මේ සියලු දෙනාත් එකතු වෙලා ක්‍රියාත්මක කළ සාමූහිකව තීන්දුව අරගෙන මේ தත්ත්ව වෙනස් කරන්න අලුත් විදියට හිතලා වැඩ කරන්න මේක උපයෝගී කරගන්න කියලා ඉල්ලා සිටින්මින් ඒක සාර්ථක කරගන්න කියලා ඉල්ලා සිටින්මින් ඒ අදහසින් තමයි විපක්ෂ කැරේ අපි ජාතික සභාවට සහාය දෙන්න කියන මතක් කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මා වචන සල්ප අවසන් කරනවා.
Thank you honorable Janaka Vakumbara, you have 8 minutes.
ගරු මුළුසුනේ ගරු සභාපතිතුමනි අපේ රටේ සියලු දෙනාම බලාපොරොත්තු වෙනවා 225 දෙනාම එකතු වෙලා රට වෙනුවෙන් යම් කිසි කටයුත්තක් කරයි කියලා. සමේ ජාතික සභාව පිහිටවන්න සියලුම පක්ෂ වල නායකින් එකතු වෙලා අද ඡන්ද විමසීමක් නැතුවම මේක සම්මත කරනවා වගේම මේ වැඩසටහන අපි ඔක්කොම එකතු වෙලා රට වෙනුවෙන් කටයුතු කරොත් අපට පුළුවන් වෙයි මේ රටේ ජනතාවගේ ගැටළු ප්‍රශ්න විසඳන්න. මුලින්ම සියලු දෙනා එකතු වෙලා ආණ්ඩුවක් හදමු කිව්වා. කාලයක් බලාගෙන හිටියා ඒ කටයුත්ත නොකරන නිසා තමයි නැවත වරක් ඇමතුරු පත් කළා ආණ්ඩුව නැවත වරක් ආරම්භ කළා මේ රටේ ජනතාවගේ ගැටළු ප්‍රශ්න විසඳන්න මහන්සි අරන් කටයුතු කරන්නේ අපි 225ටම යුතුයකමක් තියෙනවා රට වෙනුවෙන් යම් කාලයක් හෝ එකතු වෙලා වැඩ කොටසක් කරන්න. ඉතින් ජාතික සභාව එක්ක අපි හිතනවා සියලු දෙනාටම එකතු වෙලා එකට වැඩ කරන්න පුළුවන් වෙයි කියලා. මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ මං හිතන්නේ 225 දෙනාගෙන් කාරුවත් තමන්ගේ ජනතාවට පිටුපාල වැඩ කරන්න කටයුතු කරයි කියලා. ඒකට හොඳ වැඩවලට සහයෝගය දෙනවා කියනවා. ඒක නරක වැඩ මොනවාද කියලා අපි හොයාගන්න ඕනේ ඉස්සෙල්ලා. හොඳ වැඩයි නරක වැඩයි. ඒකට අපි බැලුවොත් රටේ ආදායම වැඩි කරගන්න හැමෝම කතා කරනවා. දැන් හෙට තියෙනවා ආදායම් වැඩි කර ගැනීමට යෝජනාවක් ගහලා. ගරු මුනුසුනේ ගරු සභාපතිතුමනි මේ ආදායම් වැඩි කර ගැනීමට අපි ඔක්කොටම එකතුලා වැඩ කරන්න පුළුවන්. මේ බදු පයිල් ඇරියා කියලා හිතන් ඔය වැඩේ හරියට කරෙන්නේ නැහැ. මම නම් ආදායම් බදු ගෙවනවා. හැබැයි මම කියනවා මේ බදු එකතු කර ගැනීමට තමන් දන්න දේ කියන්න ඕනේ. හුඟක් දෙනෙක් කරන්නේ දන දන වැරදි කරන මිනිසුන්ට උදව් කරනවා. පුරවැසියත් ඒක කරනවා. පළක් දවස් වලට අහුවහන් කියනවා බස් එකේ යනකොට ටිකට් එක දුන්නේ නැහැ කියනවා. මම අපේ බන්දුල ගුණද්දන ඇමතුමනට කිව්වා බස් එකේ සෑම සීට් එකකම නම්බරයක් ගහලා තියෙන්න ඕනේ ටිකට් එකක් දුන්නේ නැත්නම් මම එන්නේ බස් එකේ ඉන්නේ ටිකට් එකක් දුන්නේ නැහැ කියලා කිව්වහම ඒ බස් එක චෙක් කළා. එයාට විරුද්ධව කටයුතු කරන්න. රටේ ආදායම නැති වෙන තැනට වැඩ කටයුතු රාශියක් කරලා තියෙනවා. යම් යම් ආයතන තියෙනවා. දැන් අපි කියනවා පෞද්ගලික අංශයට යම් ආයතන දෙමු කියලා. පාඩු ලබන ආයතන. කර්තව්‍යවත පළක් ආයතන තියෙනවා දීපුවා. දැන්ම අවුරුදු ගාණක් ලාභ ලබනවා. හැබැයි රජයට එක සත පහක්වත් දෙන්නේ නැහැ. මට නම් වශයෙන් කියන්න පුළුවන්. මම රාජ්‍ය මැතිවරණ හැටි හිටින කාලේ අපරායන කුසිකර්ම අමාත්‍යංශයේ ඒ යටතේ ගල්ලේ වැලි සමාගම තිබුණා. ලාභ ලැබුවා. මට මතක හැටියට 2020 මිලියන 731ක් ලාභයි. රජයට දෙන්න ඕනේ මිලියන 381ක් අදටවත් දීලා නැහැ. උන මුදල් අමාත්‍යංශයට තියෙන්නේ. උනේ 51%ක් තියෙන ආයතනයකින් ඒ ලාභයේ කොටස රජයට අය කරගන්න බැයි නම් මේ පාඩු ලබනවා කියලා හිතන් දීලා ලාභ ලබන තැන්ට ආවම රජයේ කොටස හම්බෙන්නේ නැත්නම් මේ අහිංසක මිනිස්සුන්ගේ හාල්ලටේට බද්දක් ගහනවට වඩා මහා පරිමාණයේ සල්ලි එක්ක අහු කරන පිරිසක් ඉන්නවා. ඒකයි මම කියන්නේ මේ 225ටම පුළුවන් ඒක කරන්න. කෝප් කමිටුවට ආවම වැරද්ද එක්කෙනාට දඬුවම් දෙන්න ඔක්කොම එකතු වෙන්න ඕනේ. එහෙම නැතුව ඒ අයගේ පැත්තට කතා කරන කට්ටියක් ඉන්නවා. මම හොඳටම දන්නවා. ඉතින් අපි 225ට ලොකු වැඩක් කරන්න පුළුවන්. සත්භාවයෙන් කරන්න ඕනේ. ඉදිරි ඡන්දේ බලාගෙනවත් එහෙම නැත්නම් අරයා මෙයා තරහ වෙයි කියන බලා පොරොත්තුව නැතුව අපිට තියෙන යුතුයකම අපි ඉෂ්ට කරොත් අපට මේ ගැටලුවෙන් ප්‍රශ්නෙන් විසඳ ගන්න පුළුවන්. අපි ඔක්කොම පිළිගන්න ඕනේ අද ජනතාව ඉන්නේ බොහොම අමාරුවෙන් කියලා. මේ බඩු මිලේ වැඩිවීමත් එක්ක ජනතාව ඉන්නේ අමාරුවෙන්. තෙල් මිල වැඩිවීම නිසා තමයි මේ සියලු දේම වැඩි වෙලා තියෙන්නේ. නූරලයේ අපි කියමුකෝ බෝංචි කිලෝ එක රුපියල් 100යි කියලා කොළඹට එනකොට 400යි. ඇයි? එදා රුපියල් 20,000ක් ගත්තනම් ලොරියකට අද ලක්ෂයක් ගන්නවා. ඒ රෝහණ ගාස්තු අය කරන්නේ අර පාරිභෝගිකයන්. ඉතින් අපි මේකට මොනා හරි වැඩ පිළිලක් කරන්න ඕනේ. ඒ ලොරි වලින් ගේන වෙනකොට බණ්ඩාරවල පැත්තෙන් හරි කෝච්චිය ගේන්න පුළුවන් නම් ඒ වැඩ පිළිලක් සාකච්ඡා කරලා සියලු දෙනාම එකතු වෙලා අපි අපේ රටේ ජනතාවගේ ප්‍රශ්න හඳුනාගෙන ටිකක් කොහොම විසඳන්න. මම හිතනවා මේ ජාතික සභාවට පුළුවන්කමක් ලැබෙයි.
ඒක සත්භාවයෙන් කරන්න ඕන. එතෙන්ට ඇවිල්ලා ඊට පස්සේ ආයේ ඒක අර මෙහෙම කරන්න බෑ මෙහෙම කරන්න බෑ එළිය ඇවිල්ලා කියන්නේ නැතුව අපි සාකච්ඡා කළා. ප්‍රශ්න විසඳගත්තොත් අපේ රටේ ජනතාව මේ 225ම බලාපොරොත්තු වෙන දේ
ඉෂ්ට කරගන්න පුළුවන්.
මුනුසුනේ කර සභාපතිතුමනි මම හිතනවා මේ ජාතික සභාවත් එක්ක රටේ ජනතාවට විශ්වාසයක් ඇති කළා. අපි යම් කිසි වැඩපිළිවෙලක් කරන්න මහන්සි අරන් කටයුතු කරනවා කියලා. මම හිතුවා අපේ විපක්ෂයේ ඉන්නේ අයත් රජයේ ඇමතිවරු වෙලා වගකීමක් අරන් යම් වැඩ කොටසක් කරයි කියලා. දැන් ගොඩක් අය කියනවා තමන් අතින් වැරදි වුණා වැරදි හදා ගන්නවා කියලා. කල සභාපතිතුමනි ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරු කියනවා 71 වෙච්ච වැරද්ද 89 වෙච්ච වැරද්ද හදාගෙන යන්නේ කියලා. අපේ විපක්ෂ නායකතුමත් කියනවා එතුමාගේ තාත්තා කාලේ වෙච්ච වැරද්දක් තියෙනවා ඒකත් හදා ගන්නවා කියලා. එහෙනම් අපිට අපේ පක්ෂයට යම් කිසි අතපසු වීමක් වුණා නම් පහුගිය කාලේ මේ ආර්ථික ප්‍රශ්නේ යම් කිසි වැරද්දක් වුණා නම් ඒ අපට ඒක හදා ගන්න බෑද? අපටත් හදා ගන්න පුළුවන්. අපිත් මේ වැරද්දක් තියෙනවා වැරද්ද හදාගෙන අපිත් කැමති ඉස්සරහට යන්න. අපි කරපු විශාල වැඩ කොටසක් තියෙනවා මහින්ද ජනාධිපතිතුමාගේ කාලේ ඉඳලා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විශාල වැඩ කොටසක් කළා තියෙනවා. හැබැයි එතුමාම කිව්වා පොහොර ප්‍රශ්නේදී ඒ වැරද්ද බාර ගන්නවා කියලා හොඳ වැඩක්. අපි අපි අතින් අඩුපාඩු වුණා නම් පහුගිය කාලේ ඒව හදා ගන්න පක්ෂයක් ඇටියටත් අපි කැමැති. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා සියලු දෙනාම එකතු වෙලා රට වෙනුවෙන් අලුත් මාවතක ගිහිල්ලා මේ රටේ ජනතාවගේ සිතුම් පැතුම් ඉෂ්ට කරන්න අපි සියලු දෙනාටම පුළුවන් වෙයි. වර්තමාන ජනාධිපතිතුමා එතුමත් අගමැතිතුමත් අපි සියලු දෙනාම මේ විපක්ෂයේ සියලු දෙනාමත් එකතු වෙලා අපි බලමු මේ රටේ ජනතාව මේ තියෙන තැනින් ඉස්සරහට ගෙනියන්න එකතු වෙලා කටයුතු කරමු කියලා ඉල්ලමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් වන්දනා ස්තුති.
Thank you. Honorable Ajit Manapurma, you have 8 minutes.
How many?
8 minutes.
8?
8 minutes.
ගරු මූලාසනතුරු මන්ත්‍රීතුමනි, ඇත්තරම ජාතික සභාව කියන එක මේ රටේ ආර්ථික ප්‍රශ්න දේශපාලන ප්‍රශ්න උග්‍ර වෙනකොට සමග ජන බලවේගය විසින් විශේෂයෙන්ම අහිලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ සඳහා සංසද ඉදිරිපත් කිරීමේ ජාතික සභාව කියන ප්‍රතිපත්තියත් ඉදිරිපත් කළා. ඒ වගේම මේක අරගල කරුවන්ගේ ඉල්ලීමකුත් බවට පත් වුණා. ජාතික සභාවක් මගින් කටයුතු කරන්න මොකද රජය ගැන විශ්වාසය නැති වුණාම. මොකද අපි දැක්කා පෞගිය අවුරුදු දෙකහමාර දිහා බැලුවහම රසායන පොර තහනම ඇති කරලා දැන් ජානක වක්පුර මැතිතුමා කිව්වත් ඒ වැරද්ද අපි හදා ගන්නවා කියලා කිව්වට ඒකට වැරදුනා කියලා පිළිගන්නවා කියලා කිව්වට මේ ප්‍රශ්නේ හින්දා අදත් ගොවිපවුල් පාට වැටලා තියෙනවා. ජනාධිපතිතුමා ඒක තීන්දුවගත් ජනාධිපතිතුමා වැරද්දක් පිළි අරගෙන ගෙදර ගියාට ඒ ගොවිපවුල් ගොඩනගන්න කාටත් තාම හැකියාවක් ලැබිලා නැහැ අවුරුදු දෙකම අර ගියත්. ඒ වගේම තමයි ඒ ගොවිපවුල් අතරමං වීම නිසා මේ රටේ සාමාන්‍ය ජනතාවට ආහාර ලබා ගැනීමේ ප්‍රශ්නයක් උග්‍ර වෙලා තියෙනවා. අද ආහාර උද්ධමනයේ 90% ගානකට තරමට ලෝකයේ අද්විතීය විදිහට ආහාර උද්ධමන ඇති වෙන රටක් බවට ශ්‍රී ලංකාව පත් වෙලා තිනවා මේ වැරදි තීන්දුව ගැනීම නිසා. ඒ වගේම තමයි ආණ්ඩුවක පහුගිය අවුරුදු දෙකහමාර තුල ආණ්ඩුව කරපු වැරදි මූල්‍ය කළමනාකරණය නිසා ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල්, විදුලිය, ගෑස් මේ හිගේ ඇති වෙලා අද වෙනකොට මේ ප්‍රශ්නේ විසඳන්න බැරි වෙලා තියෙනවා. දැන් ජනාධිපතිත් ගෙදර ගිහිල්ලා නමුත් වර්තමාන ජනාධිපතිවත් ආණ්ඩුවත් මේ ප්‍රශ්න අද වෙනකොටත් විසඳන්න බැරි වෙලා තියෙනවා. කොටිම කියනවා නම් රෝහල් වල ඇති වෙලා තියෙන ඖෂධ හිගෙදී හැබලුවොත් අද පැනඩෝල් පෙට්ටක් රෝහලකවත් බේත්සාප්පුවකවත් ෆාමසියකවත් දැන් තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අද සමහර අය බේත් තිබ්බත් බේත් ගන්න ආපු ජනතාව අතේ සල්ලි මැදින් හින්දා බේත් නොගෙන ආපහු ගෙදර යන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ රටේ උපායධාරීන් රැකියාව විරහිත උපායධාරීන් සංඛ්‍යාව කවදාවත් ඉතිහාසයේ නැති විදිහට 20,000ක් ඉක්මවලා තියෙනවා රැකියාව නොමැති මේ රටේ උපායධාරීන් සංඛ්‍යාව. ඒ වගේම තමයි වර්තමානයේ කියනවා අලුත් රැකියා බිහි නොවුනත් ඉන්න රැකියා කරමින් ඉන්න 105,000කට රැකියා හිමීමේ අවදානමක් ඇත්තලා තියෙනවා. මේ නිසා මේ රටේ ජීවත් වෙන්න බැරි නිසාම තරුණ තරුණියන් නීත්‍යානුකූල පාස්පෝර්ට් හදාගෙන පිටරටට යන්න දඟලනවා වගේම නීත්‍යානුකූල නොවන විදිහට ගිහිල්ලා
විදේශ රටවල් වල පාලකයන්ගෙන් කුටි බැටකාලා ඒත් රට හැරදාලා යන ක්‍රමයකට පත්විලා තියෙනවා. අනේ ඒ හින්දා තමයි රටේ ජනතාව එළියට බැස්සේ. මම මේ රටේ ජනතාව එළියට බැස්සයි කියන්නේ ගෙවල් පුච්චපු වාහන ගිනි තියපු අය ගැන නෙමෙයි. රටේ සාමාන්‍ය ජනතාව දේශපාලන ભેදකින් තොරව එළියට බැහැලා මූලික අවශ්‍යතා දෙකක් ඉල්ලුවා. එකක් තමයි මේ ආණ්ඩුවට මේක කරගෙන යන්න බෑ. මේ ආණ්ඩුව අපේ ප්‍රශ්න ගැන බලන්නේ නැහැ. ඒ නිසා ජාතික සභාවක් පත් කරලා මේ පාර්ලිමේන්තුවේ ඉන්න ව්‍යුහය නෙමෙයි මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් ව්‍යුහයක් ඇති ජාතික සභාවක් පත් කරලා මේ අපේ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න කියන එක මේ අරගලය කරපු ජනතාව එක හඬින් කියා සිටියා. දෙවනි දේ තමයි කතා කරලා කිව්වේ මේ රජය කරපු වංචා දූෂණ හොරකම් වල මුදල් අපිට නීතිය හමුවන මේ රජයේ වගකීම්තන්ව ගෙන්නලා මුදල් ටික නැවත ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරා. ඉතින් මේකේ එක ඉල්ලීමක් තමයි අද මේ ජාතික සභාවක් තුලින් වෙන්නේ. මේ අරගලය අපිට පෙරදුනා කියන්න බෑ. මේ අරගලය සුළුපටු අරගලයක් නෙමෙයි. රටේ ජනාධිපතිවරයව ජන අගමැතිවරයව පළවා හරින්න පුළුවන් තරම් ශක්තිමත් ජනතා අරගලයක් තමයි මේ රටේ ඇති උනේ. ඒ හින්දා අපි කියනවා විශේෂයෙන්ම මේ ජාතික සභාවට අපි සහයෝගය දෙනවා. මේ රට අද ඒ විතරක් නෙමෙයි ජාත්‍යන්තරව උදව් කරන්න මේ රටට ආවත් මේ රජය ගැන විශ්වාසයක් නැහැ ජාත්‍යන්තරව උදව් කරන්න. මේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය ගැන විශ්වාසයක් නැහැ ජාත්‍යන්තරය මිල උදව් කරන්න. ඒ නිසා තමයි ඇමරිකන් ජාතික පවර් මහත්මිය ඇවිදිල්ල ගොවියන් වෙනව හම්බෙලා එයට උදව් කළේ. මොකද රජයට දුන්නත් රාජ්‍ය යාන්ත්‍රයට දුන්නත් වැඩක් නැහැ. අපි දන්නවා ගමේ සහනාධාර දෙනකොට ඇත්තටම සහනාධාර ලබන්න ඕනේ මිනිස්සු කී දෙනෙක් අතහරිනවද මගහරිනවද සහනාධාර නොලැබිය යුතු පුද්ගලයෝ කී දෙනෙකුට දෙනවද කියන මේ රටේ යාන්ත්‍රණයවත් හරියට හැදලා නැහැ. එහෙමනම් අපි කියනවා මේ වගේ කඩාවැටිච්ච රටක් අද ඉදිරියේ ඉඳගෙන මේ රටේ ජනතාව දුක් වේදනා විඳිනකොට අපි ඒ වේදනා ගින්දර තුලින් මේ රටේ බලය අරගැනීමට තරම් කුහක පටු දේශපාලන පක්ෂයක් නෙමේ සමග ජන බලවේගය කියන්නේ. සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් අපි කියනවා අපි මේකට උදව් කරනවා. ජාතික සභාව අවශ්‍යයි කරන්න. හැබැයි මේ ජාතික සභාව වචනේ පරිසමර්ථ අර්ථයෙන්ම ජාතික සභාවක් විය යුතුයි. ඒකට කිව්වොත් දැන් ලෝක දැන් මේ රටට උදව් කරන්න ආපු රටවල් බොහෝ කියන්නේ මේ රටේ දූෂිතභාවයත් දේශපාලන කළමනාකරණයක් නොමැති වීමත් නිසා තමයි මේ රට අගාධියට පත් වෙලා තියෙන්නේ. එහෙනම් මේ ජාතික සභාව තුලින් දේශපාලන ભેදයකින් තොරව අපිට පුළුවන් වෙන්න ඕනේ මේ රටේ ප්‍රශ්න දිහා බලලා ඒවට හරි උත්තර හොයන්න අමාත්‍යංශ හරි මගට යොමු කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි විශේෂයෙන්ම කියනවා මේ ජාතික සභාව ඇති කිරීම හරි විදිහට කරනවා නම් අපි බලාපොරොත්තු වෙනවා අපි මේ ඉතාමත් ධනාත්මක විදිහට හිතනවා රජය මේ කඩාවැටිච්ච රට ගොඩනගන්න උත්සාහ කරાવી. නැතුව මේකට සමාව ගන්නවා වැරද්ද පිළිගන්නවා කියලා හරියන්නේ
නැහැ. උත්සාහ
ගනිමි කියලා අපි හිතනවා. ඒ හින්දා මේ ආණ්ඩුවේ ආකෘතිය ඉවත් කරලා මේ පාර්ලිමේන්තුවේ තියෙන ප්‍රතිශතයේ ජාතික සභාව පිටවන්න බෑ. මේ රටේ අද මේ පාර්ලිමේන්තුවේ තියෙන ප්‍රතිශතය රට පිළිගන්නේ නැහැ. රටේ ජනතාව පිළිගන්නේ නැහැ. මේක අසමත් පාර්ලිමේන්තුවක් බවට මේ ප්‍රතිශතය අසමත් පාර්ලිමේන්තුවක් ප්‍රශ්න විසඳීමට අසමත් පාර්ලිමේන්තුවක් බවට මේ රටේ ජනතාව අද පිළිගගෙන තියෙනවා. එහෙනම් ජාතික සභාව බලවත් කරලා අද අමාත්‍යංශයට වග අමාත්‍යංශයට බලපෑමක් කරන්න පුළුවන් විදිහට රටේ ක්‍රියාවලියට බලපෑමක් පුළුවන් කරන්න පුළුවන් විදිහට බලතල දීපු ජාතික සභාවක් ඇතිවිය යුතුයි. ඒක ආණ්ඩුව උත්සාහ කරනවා නම් පාර්ලිමේන්තුවේ සංයුතිය මේකයි മന്ത്രി අනුපාතය මේකයි මේ විදිහට තමයි මේ ජාතික සභාවට අනුපාතය වෙන්න ඕනේ කියලා නම් ජාතික සභාව අවශ්‍ය නැහැ. එහෙනම් පාර්ලිමේන්තුවේ මේ කටයුතු කරන්න පුළුවන්. අද ජාතික සභාවක් අවශ්‍ය වෙලා තියෙන්නේ මේ රටේ පාර්ලිමේන්තුවේ සංයුතිය ආණ්ඩු පක්ෂයේ සංයුතිය විපක්ෂයේ සංයුතිය අද පිළිගන්නේ නැහැ. ඒ සංයුතියේ වැඩ කරන්න පුළුවන් කියලා පිළිගන්නේ නැහැ. ඒ හිල තමයි ජාතික සභාවක් හදලා අලුත් රටට වර්තමානයට ගැලපෙන සංයුතියක් උතු മന്ത്രി කණ්ඩායමක් හැදිලා එකතු වෙලා මේ රටේ ප්‍රශ්න විසඳන්න ඕනයි කියන එක විශේෂයෙන්ම වෙන්නේ. ඒ හින්දා අපි දන්නවා මේකේ ප්‍රශ්න තියෙනවා. අපි ධනාත්මකව මේදී හැබලුවට මේකේ ප්‍රශ්න තියෙනවා. 20 වෙනි සංශෝධනයෙන් බලවත් වෙච්ච ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ඉන්න ජනාධිපතිවරයෙකුට මේ ජාතික සභාව කියන එක සමහරට මහ සුළු දෙයක්. මේ තීන්දුව එක දවසින් වෙනස් කරන්න පුළුවන්. මේ ආංශික කාර්යක සභාව එදා යහපාලන ආණ්ඩුවේ තිබ්බේ විදිහට නම් ඒ බලවත් විදිහට නම් මේ ජාතික සභාවත් හදන්නේ ඒක පළක් නෑ. අපි දන්නවා එදා ආංශික කාර්යක සභාව ඉඳගෙන සමහරට අපි සාකච්ඡා කරලා සාකච්ඡා කරගත්තු තීන්දුව පාර්ලිමේන්තුවට ආවහම
honorable member please wind up
ඇමතිවරයාක ප්‍රතික්ෂේප කරන අපි දැකලා තියෙනවා ඒ හින්දා මේ ජාතික සභාව කියන්නේ මේ රටට ලෝකෙට පෙන්වන්න සරල පිටල බෝඩ් එකක් වෙන්න බෑ රටේ ජනතාව රවට්ටන බෝඩ් එකක් වෙන්න බෑ රටේ ජනතාවට తాවකාලික පිළියමක් දෙන බෝඩ් එකක් වෙන්න බෑ සත්‍ය වශයෙන්ම ශක්තිමත් බලයක් නෛතික බලයක් සහිත රටේ යම්
පරිවර්තනයක්
කරන්න පුළුවන් විදිහට සිස්ටම් චේන්ජ් එකක් කරන්න පුළුවන් විදිහට සභාවක් විය යුතුයි කියන එක ඒ සභාවට අපි සහයෝගය දෙන්න ලෑස්ති කියන එකත් අපි විශේෂයෙන්ම සඳහන් කරනවා
Thank you. Honorable Dr. Suren Raghavan, you have 8 minutes.
Thank you, Chair. Sri Lankave Deshapalane, Parliament Deshapalane, Alut Pituak Perlan Napatasidvi Tibene, Mirate Prajatantravade Gala Mula Shakwana, Engalante Westminster Krame, Pradhana Purukakwana, මහරජිනිය භූමිදාකර පැය 24කට පසු වීම එක්තරා විදිහක දෛවයේ ඉරණමක් දෝ කියලා මා හිතනවා මේ රටේ මාස 4ක් පමණ අනාගතයේ බාර ගන්නට ඉන්න චින්තන දහරින් ක්‍රියාදාරයන් කලාකාරයන් ඉල්ලා සිටියා මහා පරිමාණයේ ව්‍යුහාත්මක වෙනසක් අවශ්‍ය බව ඒ වෙනස නම් විනිවිද යන සහභාගිත්වය ඇති එකඟතා ඇති කරගත හැකි අලුත් දේශපාලන සංස්කෘතියක් මෙරට අවශ්‍යයි කියන තර්කය ඒ තර්කය මා හිතනවා 21 වෙනි සියවසේ අවුරුදු 22ක් ගිය පසු ජීවත් වන ඕනෑම සමාජයක් සත්භාවයෙන් පිළිගත යුතු එසේ බැරි නම් ඒ පිළිගැනීමට මාර්ගයේ සදසිය යුතු ඉල්ලීමක් හැටියටයි සභාපතිතුමනි මට අවසර දෙන්න මේ රට ව්‍යවස්ථාදායකව ඒකීය වුණත් මේ රට ජන රජයක් හැටියට කියා තිබුණත් මේ රට නැවත නැවතත් එක්සත් ස්වෛරීය භාවයක් තිබුණත් කියලා අපි චින්තනයෙන් වචනයෙන් කිව්වට ක්‍රියාවේදී මේ රට තරම් බෙදී තිබෙන සමාජයක් තවත් තිබේද යන්න සැකයක් තිබෙනවා. පක්ෂ හැටියට බෙදී, පාට හැටියට බෙදී, මතවාද හැටියට බෙදී, ප්‍රාන්ත හැටියට බෙදී, පළාත් හැටියට බෙදී, ජාතීන් හැටියට බෙදී මේ දේශයත් මේ දේශයේ ජනතාවගේ අනාගතයත් අප කර ඇත්තේ සම්පූර්ණ වලදන් දැමීමකි. ඒ සංස්කෘතියට ඒ අසමත් සදාචාරයට අපි නැවතීමේ ලකුණු තැබිය යුතුයි. අපි එසේ කළ යුත්තේ අවම වශයෙන් අවුරුදු 45ක් පමණ වයස වෙන මේ සභාව අනාගතය තීරණය කරන සභාව වෙනුවට නොව 22ක් මිලියන වෙන ජනතාව හා ඔවුන්ගේ දුවදරුවන්ගේ අභිප්‍රායන් පළගන්වන සභාවක් හැටියට කටයුතු කළ යුතු නිසාය. මේ දේශපාලන ඉතිහාසයේ ප්‍රධාන වශයෙන් අපි දකිනවා සිංහල කතා කරන අයව නියෝජනය කරන සිංහල දේශපාලන ප්‍රභූ පන්තීන්ගේ එකමුතු බව නැති නිසා මාගේ මව්බිම මේ තත්ත්වයට පත් වුණාදෝ කියන සැකය අපට මතුවෙනවා. එසේ කියන්නේ ඇයි මම 1911දී උගතුන්ගේ ඡන්දයෙන් පත්වීමේ තිබුණු ක්‍රමය අනුව සර් පොන්නම්බලම් රාමනාදනුත් සර් මාකස් ෆර්නැන්ඩෝත් අතර තිබුණු තරඟයේදී වැඩි ඡන්ද 606කින් දෙමළ වුණත් පොන්නම්බලම් රාමනාදන් ඡන්දයෙන් දිනනවා. අපට පෙනු හැටියට බැලූ බැල්මට කියන්නට පුළුවන් මෙය දෙමළ සිංහල සමගිය පිළිබඳව ඉතා හොඳ කාරණයක් කියලා. නමුත් සභාපතිතුමනි අවාසනාවකට වගේ ඒ තිරය පිටපස්ස තිබුණු තත්වය මොකද්ද? මාකස් ෆර්නැන්ඩෝ කරාවකොළය නියෝජිතය කරපු නිසාත් මොන්නම්මලම් රාමනාදන් ගොවිගම කොළය එහෙම නැත්නම් වෙල්ලාල කොළය නියෝජනය කළ නිසාත් ඔහු දෙමළ වුණත් කුල පදනම යටතේ ඒ ඡන්දය දිනාගත්ත බවයි ඉතිහාසඥයෝ කියන්නේ. මම නෙමෙයි මේ කියන්නේ, ඉතිහාස දේශපාලන ඉතිහාසඥයෙකුණු කේ.එල්.එම්. සිල්වා මහාචාර්යතුමා. අන්න අපේ බෙදීම පටන් ගත්ත හැටි. ඉන්පසු ඊයේ හවස මට අවස්ථාවක් ලැබුණා මේ රටේ ප්‍රධාන පෙළේ පරණ ඓතිහාසික ලිපි ගනුදෙනු කීපයක් බලන්නට. පුදුමයක් තිබෙනවා, ඩී.එස්. සේනානායක පළවෙනි අගමැතිවරයා මේ රටේ අපි දන්නා හැටියට නම් අශ්වයකගේ පිටෙන් වැටී තමයි අසනීප වෙලා මිය ගියන්නේ. නමුත් ඔහුට බෙහෙත් කළ වෛද්‍යවරුන් තුන්දෙනෙක්ගේ සටහන් බලන්නට පුළුවන් වුණා මට. ඔවුන් සැක කළා ඩී.එස්. සේනානායක මහමාන්‍ය පළවෙනි ජාතීය පියා හැටියට කියන අගමැතිවරයාට පාකින්සන් රෝගය තිබුණාදෝ කියලා. එහෙනම් අපට අහන්න වෙනවා, පාකින්සන් රෝගිය තිබුණු කෙනෙක්වද අශ්වයා උඩ පිටරව නැගලා කුමන්ත්‍රණකාරීව ඔහුව ඝාතනය කළාද කියන ඒ කලේ කවුද? ඒ පක්ෂයේම ඉන්න අය. එනිසා සිංහල ජනතාව බහුතරව ජීවත් වෙන මේ රටේ බහුතර ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට instead of majoritarian democracy we need consultative democracy, we need consociational democracy. This particular form of governance is what the minorities have been demanding. A consociational democracy where we make decisions on the basis of listening to the other. I suppose and I firmly believe the proposed national council from this parliament is meeting that demand. I do not know why do we need a debate on this. That is the reality that demands from the ground. That is the demand that came from Goldface protesters. Therefore, the opposition, collective opposition, or the members of the opposition have no reason whatsoever to disagree with this, the new chapter that Sri Lankan politics is trying to take. Therefore, I fully support and I will vote for this proposal because that is the only way forward that we can build our future and make a Sri Lanka a place we can call our motherland and hand over our future to our newer generation. Thank you, Chairman.
Thank you. Honorable Patti Champikaranawaka, you have 8 minutes.
ගරු නියෝජකාරක සභා සභාපතිතුමනි, මේ රට ආර්ථික අතින් බංකොලොත්භාවයේ ප්‍රකාශයට පත් වුණාට පස්සේ රටේ ජනතාවගේ විශ්වාසය ඇතිකර ගැනීමටත් අන්තර්ජාතික ප්‍රජාවගේ විශ්වාසය ඇතිකර ගැනීමටත් අපි යෝජනා කළා සර්වපාක්ෂික ආණ්ඩුවක්. ඒ සර්වපාක්ෂික ආණ්ඩුවේ විය යුතු කරුණු හැටියට අපි දැක්වුවා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින්ගෙන් සමන්විත වෙච්ච ජාතික සභාවක්. එම පක්ෂ නායකයින් එකමුතුවෙන් රටේ ඉදිරි ආර්ථික හා දේශපාලනික වැඩපිළිවෙල වෙනුවෙන් වෙච්ච අවම වැඩපිළිවෙලක්. එවැගේම නිලතල නොදරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අමාත්‍යාංශ කරවීමේදී ඔවුන්ගේ සක්‍රීය දායකත්වයේ විධායකයෙකුට ලබා ගැනීමේ ක්‍රියාවලියක්. එවැගේම රට අද වැටී තිබෙන මේ තත්වයට වගකිව යුතු ප්‍රධාන රාජ්‍ය ආයතන මූල්‍ය හා බලශක්ති ශේෂ්ත්‍රයේ මෙහෙවීම සඳහා වෘත්තීය මට්ටමේ පිරිසක් පත්කිරීම කියන යෝජනා හතර. ඒකෙන් මේ ජාතික සභාව පිහිටවීම සඳහා යෝජනාවක් ගෙනල්ලා තියෙනවා. ඒ සඳහා මගේ සහයෝගය මම මේ අවස්ථාවේ ලබා දෙන බව ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම අද ආර්ථික තත්ත්වය ගැන අපි මතක් කරගත යුතුයි. ඊයේ දිනේදී නිකුත් වුණ ශ්‍රී ලංකාවේ මේ අවසාන මාස තුනේ ආර්ථික තත්ත්වය. ඒ කියන්නේ 2022 මාර්තු මාසයේ සිට ජූනි මාසයේ දක්වා ආර්ථික තත්ත්වය. මොකක් තත්ත්වය? සමස්තයක් හැටියට ආර්ථිකයේ දළ දේශීය නිෂ්පාදනය ඍණ 8.4කින් අඩු වෙලා තිබෙනවා. කෘෂිකර්මාන්තයේ ඍණ 8.4යි, කර්මාන්ත ශේෂ්ත්‍රයේ 10%යි, ඒකෙනුත් ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ 16.2යි, සේවා ශේෂ්ත්‍රයේ ඍණ 2.2යි. මේ අනුව අපිට පෙනී යනවා පළවෙනි කාර්තුවේ ඍණ 1.6ක් හැටියට නිල වශයෙන් වාර්තා වෙච්ච ආර්ථික වර්ධන වේගය ඍණ 8.4ට දෙවෙනි කාර්තුවේ පත් වෙලා තිබෙනවා. තුන්වෙනි කාර්තුව හතරවෙනි කාර්තුව වෙනකොට මේ තවත් භයානක ප්‍රතිඵල අපට ළඟා කරගන්නට පුළුවන්. අපි දන්නවා අද ඉන්ධන සඳහා සලාක ක්‍රමයක් තියෙනවා. මේ සලාක ක්‍රමය එහෙම නැත්නම් QR ක්‍රමයේ විසින් ඉන්ධන භාවිතය 22%-24% ප්‍රමාණයකින් රජයේ විසින් කප්පාදු කරලා තියෙනවා. විදුලිය පරිහරණයත් 20%-කින් පමණ අඩු වෙලා තිබෙනවා. ඒ අනුව අපිට පේනවා ආර්ථිකය අනුක්‍රමයෙන් 20%-ේ සීමාවට එනම් 5%-කින් අඩු වෙන්න සංකෝචනය වෙන්න ගමන් කරමින් තිබෙන බව. මේක ඉතාමත්ම භයානක තත්ත්වයක්. මොකද නව දුගියන් පිරිසක් බිහි වෙමින් තිබෙනවා. ආදායම් අහිමිීමේ ප්‍රශ්නේ මතුවලා තිබෙනවා. ඒ වගේම විරකියාව ඉතාමත් බරපතල විදිහට මතුවලා තිනවා. තාමත් නිල සංඛ්‍යාලේඛනයක් මේ සම්බන්ධයෙන් ඇත්තේ නැහැ. දැන්ට යුනිසෙෆ් ආයතනය විසින් ප්‍රකාශ කරලා තියෙනවා මිලියන 6ක් ලක්ෂ 60කට අවම ආහාර ටිකවත් ශ්‍රී ලංකාවේ දැන් ලැබෙන්නේ නැති බව. මේක තමයි අපට ඉදිරියේදී ගමන් කරන්නට තිබෙන තත්ත්වය. ඒ වගේම මේ සභාවෙත්
order please allow the member to speak.
ඒ වගේම මේ සභාවෙත් සාකච්ඡා වුණා රජය එළඹිච්ච ඒ ගිවිසුම මාණ්ඩලික ගිවිසුම එහෙම නැත්නම් staff level agreement එක මූල අරමුදල සමග ඒක හෙළිදරව් කරන්න කියලා. ඒක පිළිබඳව නොඑක් නීති තර්ක ඉදිරිපත් කළත් ඒක මේ රටේ අනාගතයට කෙලින්ම බලපානවා ඉදිරි කාලය තුල. ඒ නිසා ඒ පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතුයි. ඒ වගේම අපි සඳහන් කරන්න ඕනේ ඒක ඉතාම සංවේදී කාරණයක් බව. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි රජයට සිද්ධ වෙනවා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිවගත කිරීමේ කාරණේ සම්බන්ධයේදී දේශීය ණය ඒ කියන්නේ ඩොමෙස්ටික් ඩෙට්ස් ඒවා රීස්ට්‍රක්චර් කිරීමට එහෙම නැත්නම් ප්‍රතිවගත කිරීමට අද ලංකාවේ දේශීය ණය ගත්තට පස්සේ අපේ දේශීය ණය ආසන්න වශයෙන් ට්‍රිලියන 12.5ක් බිලියන 12500ක් රටේ ණය වලින් 50%කට අධික ප්‍රමාණයක්. මේකේ වැදගත්ම දේ තමයි ශ්‍රී ලංකාවේ ප්‍රධාන බැංකු ලංකා බැංකුව මහජන බැංකුව ජාතික ඉදිරි ගිරීමේ බැංකුව ඉතාමත්ම භයානක අනතුරේ දැමීමකට රජය ක්‍රියා කළා තියෙනවා. ආණ්ඩුව ලංකා බැංකුව මහජන බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු පද්ධතියෙන් ට්‍රිලියන 2.5ක ඒ කියන්නේ බිලියන 2500ක බිල්පත් හා බැඳුම් කර අරගෙන තිබෙනවා. ට්‍රිලියන 1.25ක ඕවර්ඩ්‍රාෆ්ට් එකකින් තමයි එහෙම නැත්නම් අද මේ රජයේ සේවකින්ට පඩිනඩි ගෙවන්න ඉදින්දා කටයුතු කරන්නේ. ඒ වගේම කාන්තේ නීතිගත සංස්ථාව ලංකා විදුලි බල මණ්ඩලය තෙල් සම්බන්ධව ඒ වගේම ජල සම්පාදන මණ්ඩලය ඇතුළු ආයතන වලට ගරන්ටි ඩෙට් එකක් දීලා තියෙනවා බිලියන ට්‍රිලියන 1.5ක බිලියන 1500ක. මොකද මේක ගන්න ට්‍රිලියන 5.5කට 5.5කට ආසන්න ප්‍රමාණයක් එනම් ලංකා බැංකුවේ හා මහජන බැංකුවේ සමස්ත තැන්පතු ප්‍රමාණයෙන් 50%කට වැඩි ප්‍රමාණයක් රජය ණය හැටියට අරගෙන තිබෙනවා. එහෙමනම් ඒහා එකම බැඳිච්ච අනිත් එක තමයි සේවක අර්ථසාධක අරමුදල EPF ETF. ඒ EPF ETF දායකත්වයේ ඉන්නවා 26 ලක්ෂයක්. ඒ වගේම 80 ලක්ෂයක් ගිණුම් තිබෙනවා ලංකා බැංකුවේ මහජන බැංකුවේ 1,40,00,000ක් ගිණුම් තිබෙනවා. රටේ මහජනයාගෙන් 70% දායක වෙච්ච මේ අරමුදල් දෙක ලංකා බැංකුවෙත් මහජන බැංකුවෙත් අරමුදල් සහ ඒ වගේම EPF ETF අරමුදල් අද රජය ණය හැටියට අරගෙන කාබාසිනිය කරලා තියෙනවා. අද මේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න ගියොත් මොකද වෙන්නේ? ලංකා බැංකුවත් මහජන බැංකුවත් සේවක අර්ථසාධක අරමුදලත් බිඳ වැටිලා සමාජයේ අර තෙල් පෝලිං වල ගෑස් පෝලිං වල විදුලිය කප්පාදු නිසා ඇතිවෙච්ච සමාජ පිපිරීම වගේ සිය ගුණයක භයානක සමාජ පිපිරීමක් ඇති වෙන නියමිතයි. දැන් මේ දවස්වල ලෙබනනයේ බැංකුව අහලා ඇයි ලෙබනනයේ ණය ප්‍රතිව්‍යුහගත කරන්න ගියා දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න ගියා ඒකේ ප්‍රතිඵලයක් හැටියට බැංකුවල
honorable member you have one more minute
බැංකුවලට ඒවා ගෙවා ගන්න බැරි වුණා. එහෙනම් අපි මොකද දැන් කළ යුත්තේ? තව දුරටත් ලංකා බැංකුව මහජන බැංකුව අපේ ජාතික සම්පතක් ට්‍රිලියන 8කට ආසන්න ප්‍රමාණයක දවැන්ත වස්තු සම්භාරයක් තියෙන තැනක් ඒක තව දුරටත් දේශපාලන හෙංචයියන්ට පාලනය කරන්න දෙන්න බෑ. වහාම ඉදිරි කාලයේ බැංකුවල ඇති වෙන මේ භයානක තත්ත්වයෙන් ගලවා ගැනීමට නම් අපි යෝජනා කරනවා පස්සේ කාටවත් දොස් කියන්න එපා. ආර්ථික අපරාධකරුවන්ට මේ බැංකු බාර නොදී මේ සේවක අර්ථසාධක අරමුදල බාර නොදී වෘත්තීය නිපුණත්වයක් සහිත පිරිසක් අතට වහාම ලංකා බැංකුවත් මහජන බැංකුවත් ජාතික ඉදිරි ගිරීමේ බැංකුවත් සේවක අර්ථසාධක අරමුදල බාර දෙන්න එහෙම නොවුනොත් මේ රටේ ඊළඟ කැරලිකාරීත්වය මේ පාර්ලිමේන්තුවෙත් ඔබට ගලාගෙන යනවාට කිසිම සැකයක් නැහැ. ඒ බව අවධාරණය කරමින් මම මේ අවස්ථාවේදී මගේ කතාව නිම කරනවා.